ඔබ රැඳි සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ අඩවියට.
දෙදහස් විසියක වසරේ පළමුවනිදා නැත්තං ජනවාරි පළමුවනිදා හාහාපුරා කියලා SBS සිංහල සේවේ පළමු සතිය ක්‍රීඩා විග්‍රහය ආරම්භ කරන්නයි අපි සූදානම් වෙන්නේ. ඉතින් අලුත් අවුරුද්දේ හැම දිනාටම සුබ නවවසරක් කියලා ප්‍රාර්ථනා කරමින් ගෙවුණු සතියේ නැත්තං පරණ අවුරුද්දේ ගෙවුණු සතියේ ක්‍රීඩා පිටිවල උණුසුම් තතු වී තිස්සා බලන්නයි දැන් සූදානම් වෙන්නේ. සම්බන්ධ කරගන්න ශ්‍රී ලංකාවේ සිට ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න. රංගන, ආයුබෝවන් සුබ උදෑසනක්, සුබ නවවසරක් වේවා.
ආයුබෝවන් මදුර, සුබ උදෑසනක්. ඒ වගේම සුබ සහ සුව නවවසරක් ප්‍රාර්ථනා කරනවා මේ ආරම්භ වූ 2021 වසර.
හොඳයි, සුබ නවවසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් අපිට මුලින්ම කතාබහ කරන්න තියෙන ටිකක් කනගාටුදායී ප්‍රවෘත්තියක්. විශේෂයෙන්ම පුනපුනා බලා සිටි ශ්‍රී ලංකා පිළ දකුණු අප්‍රිකානු සංචාරයේ පළමු ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක් අත්කර දෙමින් නිමාවටපත් වුණා. නමුත් මෙහිදී සඳහන් කරන්නට ඕනේ නැත්නම් විචාරය කරන්නට ඕන කාරණා කිහිපයක් තිබෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව පිළිබඳව මුළු ක්‍රිකට් ලෝකයේම මේ වන විට ශ්‍රී ලංකාව දෙස අසාමාන්‍ය බැල්මකින් මේ සම්බන්ධයෙන් බලන බවක් ජාත්‍යන්තර ප්‍රවෘත්ති වාර්තාකරණයේදී අපිට හසු වෙලා තිබෙනවා. රංගන, අපි කැමතියි මුලින්ම ඒ ගැන පසු විපරමක යෙදෙනවා නම්.
මදුර, අපි පළමුවෙන්ම මේ ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගය වෙත අවධානය යොමු කරනවා නම් එම තරගයේ ශ්‍රී ලංකාව ඉනිමකින් සහ ලකුණු 45කින් පරාජයට පත් වුණා දකුණු අප්‍රිකාව හමුවේ. මේදී විශේෂිතව කාරණාවක් තමයි මදුර ප්‍රථම ඉනිමේදී ශ්‍රී ලංකාව ලකුණු 396ක් ලබා ගන්නට සමත් වුණා. ශ්‍රී ලංකාවේ ඉහළම ටෙස්ට් ලකුණු ප්‍රමාණය දකුණු අප්‍රිකාවේදී. කෙසේ වෙතත් මේ ක්‍රීඩාංගණයේදී ගෙවුණු වසර 10ක කාලය තුළ තමන්ගේ ප්‍රථම ඉනිමේදී ලකුණු 200ට වඩා ලබාගත් කිසිදු කණ්ඩායමක් පරාජයට පත් නැති වටපිටාවකයි මෙම තරගයේ ශ්‍රී ලංකාව පරාජයට පත්වන්නේ. එහිදී සාධනීය කරුණු කිහිපයක් ප්‍රථම ඉනිමේදී දක්නට ලැබුණා. පිටිකරුවන්ගේ පැත්තෙන් දිනේෂ් චන්දිමාල් සහ ධනංජය ද සිල්වා අතර සිවුවන කඩුල්ලට ලකුණු 131 සම්බන්ධතාවක් ගොඩ නැගුණා. සිවුවන කඩුල්ලේ ඉහළම ලකුණු සම්බන්ධතාව ලෙස වාර්තා කරමින් දිනේෂ් චන්දිමාල් ලකුණු 85ක් වගේම ධනංජය ද සිල්වා ලකුණු 79ක් ලබා ගත්තා. ඊට අමතරව දසුන් ශානකත් ප්‍රථම ඉනිමේදී ලකුණු 66ක් ලබා ගන්නට සමත් වුණා. දකුණු අප්‍රිකාව තමන්ගේ ප්‍රථම ඉනිමට ලකුණු 621ක් ලබා ගත්තා. මෙන්න මෙතනදී තමයි ශ්‍රී ලංකාව ප්‍රහාරයට ලක්ුණේ. ඩීනෙල්ගා ලකුණු 95ක් සමගින් පප් ඩු ප්ලේසිස් ලකුණු 199ක් ලබා ගන්නට සමත් වුණා. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව වෙනුවෙන් 151 වන ටෙස්ට් ක්‍රීඩකයා ලෙස ටෙස්ට් වරම් හිමි කරගත් වනිදු හසරංග ලකුණු 171කට කඩලු 4ක් බෙදහැලීමට සමත් වුණා. ශ්‍රී ලංකාව වසර 16කට පසුව තමයි ටෙස්ට් ක්‍රිකට් තරගයකට පාදක පන්දු යවන්නෙකු කැඳවා තිබුණේ. ඊට අමතරව විශ්ව ප්‍රණාන්දු ලකුණු 129කට කඩලු 3ක් බෙදහැලුවා. ශ්‍රී ලංකාව තමන්ගේ දෙවන ඉනිමට සියලන් දෙවි ලබා ගත්තේ ලකුණු 180ක් පමණයි. ඔබ සඳහන් කළ කාරණාව පිළිබඳව කතා කරනවා නම් මදුරේ තමයි මේ තරගයේදී ජාත්‍යන්තරයේ වගේම ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා අවධානය යොමු කළ සහ මේ වන විටත් අවධානය යොමු කරමින් සිටින කාරණාව තමයි ශ්‍රී ලංකාවේ ක්‍රිකට්ින් රසක් ආබාධ වලට ලක්වීම. තරගාවලියට පිටත් වන විටම ක්‍රිකට්ින් 22 නම් කළ සිටියා. නමුත් 21 පමණයි දකුණු අප්‍රිකාවට පිටත්ව ගියේ. ඇන්ජලෝ මැතිව් ශ්‍රී ලංකාවේදීම ආබාධයකට ලක් වුණා. ඒ නිසා ඔහු තරගාවලියට සහභාගී වුණේ නැහැ. ඖෂධ ප්‍රණාන්දු ආබාධයක් සහිතවම තමයි තරගාවලියට එක් වුණේ. ඒ අනුව ඔහු ප්‍රථම තරගයට සහභාගී කරවන්නට බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. ඉන් අනතුරුව තරගයේ පුරාවට ධනංජය ද සිල්වා ආබාධයකට ලක් වුණා. ඔහුට මේ තරගාවලිය වගේම එංගලන්ත තරගාවලියත් මගහැරෙන බවයි මේ වන විට වාර්තා වන්නේ. දිනේෂ් චන්දිමාල් දෙවන ඉනිමේදී ආබාධයකට ලක් වුණා. වනිදු හසරංග සුරංග ලක්මාල්ට ප්‍රථම තරගයට ක්‍රීඩා කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ. තරගයේ ආරම්භ වීමට ප්‍රථම දිනේදී ඔහු ආබාධයකට ලක් වුණා. ඒ වගේම කසුන් රාජිත පළමු ඉනිමේ පන්දු යවන අතරතුර ආබාධයකට ලක් වුණා. ඔහුටත් දෙවන තරගයේ අහිමි වන බව තමයි අපට මේ වන විට දකුණු අප්‍රිකාවෙන් වාර්තා වන්නේ. වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර ආබාධයකට ලක් වුණා. ඒ අනුව සමස්තයක් ලෙස ශ්‍රී ලංකාවේ සියලුම වේග පන්දු යවන්නන් පහේ මේ වන විට ආබාධ වලට ලක් වී තිබෙනවා. මෙහිදී මිකි ආසර්ට පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණා යම් ආකාරයකින් තවත් ක්‍රීඩකයෙක් හෝ දෙදෙනෙක් ආබාධ වලට ලක් වූවා නම් තමාට සහ පිටිකරන පුහුණුකරු ග්‍රාන්ඩ් ටවර්ට ඊළඟ තරගයට ක්‍රීඩා කිරීමට සිදුවන බව. කෙසේ වෙතත් මදුර ක්‍රීඩකයෙකු විශේෂයෙන්ම ක්‍රිකට් ක්‍රීඩකයෙකු ආබාධ වලට ලක්වීමට ප්‍රධාන කරුණු තුනක් බලපානවා. එකක් තමයි අඩු පුහුණුව, ඊළඟ කාරණාව තමයි වැඩියෙන් පුහුණු වීම සහ තුන්වන කාරණාව වැරදි ඉරියව්. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ මේ ආබාධ වලට ප්‍රධානතම හේතුව බවට පත් වී තිබෙන්නේ පුහුණුව අඩු වීමයි. ඊට ප්‍රධානතම හේතුව තමයි වසර කිහිපයක් පමණ පසුව තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් මේ ආකාරයෙන් ටෙස්ට් ක්‍රිකට් තරගයකට සහභාගී වන්නේ. මේ කාරණාව සම්බන්ධයෙන් යම් සමාවක් තිබුණත් මතුර සඳහන් කරන්නට ඕනේ, දැන් බොහෝ ක්‍රිකට් පීඩකීන් රැල්ලට වගේ අපි සඳහන් කරනවා කාය වර්ධන මධ්‍යස්ථාන වලට ගොස් තමන්ගේ ශාරීරික යෝග්‍යතාව පවත්වා ගන්නට උත්සාහ කරනවා. මේ නොවේ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට අවශ්‍ය වන්නේ විශේෂයෙන්ම වසිම් අක්‍රම් පසුගියදා සඳහන් කර තිබුණා. ඒ වගේම ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටතම වේගපන්දු යවන්නෙකු වන චමින්දවා සඳහන් කර තිබුණා, මේ සියල්ලන්ටම වඩා වේගපන්දු යවන්නෙකුට වැදගත් වන්නේ පන්දු යැවීමේ පුහුණුව බව. ඒ අනුව පැය ගණනාවක් ඔවුන් දිනකට පුහුණු වන බව තමයි ඔවුන් සඳහන් කර තිබුණේ. මෙන්න මේ පුහුණුව තමයි ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන්ට අහිමි වී තිබෙන්නේ. ඔවුන් පසුගිය කාල සීමාව පුරාවටම එක් අවස්ථාවකදී උපරිමයෙන්ම පන්දු අර 4යි නැත්නම් 5යි යවන්නේ පුහුණු වීම අතරතුර. මෙන්න මේ තත්ත්වය තමයි ටෙස්ට් ක්‍රිකට් තරගයකදී එක් ඉනිමක අවම වශයෙන් පන්දු අර 20ක් හෝ 25ක් යැවීමට සිදුවන අවස්ථාවලදී නීත වශයෙන්ම මේ ක්‍රීඩකයන් ආබාධ වලට ලක්වනවා. ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාව අඩු වීමට තවත් එක් කාරණාවක් ලෙස මේ ක්‍රීඩකයන් ගත කරන කිලිනොල් ජීවන රටාවක් සඳහන් කරන්නට පුළුවන් මතුර. විශේෂයෙන්ම ඔවුන් රාත්‍රී කාලය ගත කරන ආකාරය පිළිබඳව බොහෝ චෝදනා එල්ල වී තිබෙනවා. මෙන්න මේ නයිට් ලයිෆ් එකේ ඔවුන්ට සෑහෙන බලපෑමක් එල්ල කරන බව තමයි අපිට මේ වන විට සඳහන් කරන්නට තිබෙන්නේ. වෘත්තීයමය භාවයක් දක්නට ලැබෙන්නේ නැහැ. ඒ වගේම වගකීමක් නැහැ තමන් නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම කියන කාරණාව. ඉතින් ශ්‍රී ලංකාවේ අතීත ක්‍රීඩකින් ගත්තොත් සනත් ජයසූරිය වැනි ක්‍රීඩකින් තමන්ගේ වයස අවුරුදු 40 පවා ඉතාමත්ම ඉහළ ශාරීරික යෝග්‍යතාවක් පවත්වා ගන්නට සමත් වුණා. ඒ අනුව මේ නවක තවමත් වයස අවුරුදු 20 ගණන් වල පසු වන ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ඇයි මෙතරම් ආබාධ වලට ලක්වන්නට සිදුවන්නේ කියන කාරණාව මේ වන විට ජාත්‍යන්තරයේ පවා කතාබහට ලක් වී තිබෙනවා. මේ කාරණාව මතුර කිසිසේත්ම සමාව දී හැකි කාරණාවක් නොවේ. අවශ්‍ය සියලුම පහසුකම් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දී තිබෙනවා. මේ ක්‍රීඩකයන් ඉතාමත්ම ළඟින් ඔවුන්ව නිරීක්ෂණය ලක් කරනවා. සෑම දිනකම වෛද්‍යවරුන් සිටිනවා, බෞද්ධ චිකිත්සකවරුන් සිටිනවා. නමුත් මොවුන්ගේ ජීවන විලාසය සහ ජීවන රටාව මේ සඳහා බලපාන බව නිරන්තරයෙන්ම සඳහන් කරන්නට ඕනේ. ඒ වගේම තමයි අපි නැවතත් තරගයේ වෙත සහ ක්‍රීඩා විලාශය වෙත අවධානය යොමු කළොත් නිරෝෂන් ඩික්වැල්ල තවමත් සමත්කම් දක්වන්නේ නැහැ. තමන් ලබා ගන්නා වූ ලකුණු 50 ලකුණු 100ක් දක්වා පරිවර්තනය කරගන්නට මේ සඳහා බලපාන්නේ ඔහුගේ මානසික තත්ත්වයයි. ඒ වගේම කුසල් මෙන්ඩිස් නැවත වතාවක් ලකුණු නොලබා දැවී ගිය දෙවුණු වසර 4ක කාලය තුළ ඔහු අවස්ථා 24කදී ලකුණු නොලබා දැවී ගොස් තිබෙනවා. ඒ අනුව ඔහු යම් ආකාරයකින් මේ තරගයේදී ලකුණු 3000 සීමාව පසු කරන්නට සමත් වුණා. තමන්ගේ ටෙස්ට් ක්‍රිකට් ජීවිතේ ශ්‍රී ලංකාවේ 14 වන ක්‍රීඩකයායි මේ ආකාරයෙන් ලකුණු 3000 සීමාව පසු කරන්නේ. නමුත් සඳහන් කරන්නට ඕනේ ඔහුට මීට වඩා හැකියාවක් තිබෙනවා. ඔහුගේ පෞද්ගලික ජීවිතය සහ ජීවන රටාව වෙනස් කර ගැනීම තුළ මීට වඩා ඉහළ දක්ෂතා දක්වන්නට. ඒ අනුව මේ සම්බන්ධයෙන් මනෝ වෛද්‍යවරයෙකුගේ සහාය ලබා ගැනීම කෙරෙහි මීට පෙර අවධානය යොමු වී තිබුණා. මම හිතන්නේ ඉතාමත්ම ඉක්මනින් ශ්‍රී ලංකා කණ්ඩායමට සහ මේ ක්‍රීඩකයන්ට මේ අවස්ථාවක් ලබා දිය යුතුයි. ඔවුන් මේ මානසිකව සිටින්නා වූ තත්වයෙන් ගොඩ ඒමට අපි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හැකි සහායක්ම ලබා දිය යුතු බවත් මෙහිදී සඳහන් කරනවා. මෙහිදී ප්‍රධාන වශයෙන්ම මේ ආකාරයෙන් ආබාධ වලට ලක්වීමේ වගකීම ඒ ක්‍රීඩකයන් තමන් විසින්ම දැරිය යුතු බවත් සඳහන් කරන්නට ඕනේ මදුර. තමන්ගේ ශක්තිය සහ දක්ෂතාව වෙත තමන් තමයි වග කියන්නට ඕනේ. ඒ අනුව අතීතයේ සිටි ක්‍රීඩකින්ගේ අධ්‍යක්ෂීම් සහ ඔවුන්ගේ ආදර්ශය ලබාගෙන මීට වඩා දෙයක් කිරීමට මේ ක්‍රීඩකින් දැඩිව අවධානයට ගත යුතු බවත් සඳහන් කරන්නට ඕනේ. මේ අතරතුර ICC ටෙස්ට් ක්‍රිකට් චූරතාවලිය වෙත නැවතත් අවධානය යොමු කරනවා නම් ඔස්ට්‍රේලියාව තමයි අංකකයේ සිටින්නේ මේ වන විට. දෙවන ස්ථානයේ සිටින්නේ ඉන්දියාවයි. ශ්‍රී ලංකාව සිටින්නේ 7 වන ස්ථානයේ. තරගාවලි 3කට පමණයි තවමත් සහභාගී වී තිබෙන්නේ. ප්‍රසාද ලකුණු 80ක් පමණයි ශ්‍රී ලංකාවට හිමි වී තිබෙන්නේ. යනවා ශ්‍රී ලංකාවට දැඩි අභියෝගයක් වනවාට කිසිදු සැකයක් නැහැ. මේ ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය යනවා දෙවන තරගය එළබෙන 3 වනදා සිට 7 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. අවම වශයෙන් මේ තරගයේ ජයපරාජයෙන් තොරව හෝ අවසන් කිරීමට ශ්‍රී ලංකාව බග බලා ගත යුතුයි. නැතිනම් ජයග්‍රහණයකින් අවසන් කිරීමට සමත් වුවහොත් ඒ ප්‍රසාද ලකුණු සටහන රැක ගන්නටත් ශ්‍රී ලංකාවට යම් ආකාරයකින් දායකත්වයක් වනවාට කිසිදු සැකයක් නැහැ මදුර.
හොඳයි අපි ඊළඟට අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකා පිලේ බටහිර ඉන්දිය කොදෙව් සංචාරය පිළිබඳව එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලින් අනතුරුව තමයි මෙම සංචාරය සටහන් වෙලා තිබෙන්නේ කියලා තමයි වාර්තා වන්නේ රංගන අපි ඒ ගැන කැමති වැඩි විස්තර දැනගන්නට
මේ දකුණු අප්‍රිකානු තරගාවලිය අවසන් වීමෙන් පසුව ඒ සමගින්ම ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව එංගලන්තය සමග ටෙස්ට් ක්‍රිකට් තරඟ දෙකකට සහභාගී වනවා ගාල්ලේදී ඉන් අනතුරුව කෙලින්ම ශ්‍රී ලංකාව බටහිර ඉන්දිය කොදෙව් බලාපොරොත්තු යාමටයි මේ වන විට සැලසුම් කර තිබෙන්නේ ඇතෙත් තරඟ දෙකක් එක්දින ජාත්‍යන්තර තරඟ තුනක් සහ 20x20 තරඟ තුනකට සහභාගී වීම සඳහා පෙබරවාරි සහ මාර්තු කාල සීමාවේදී තමයි මේ තරඟාවලිය සැලසුම් කර තිබෙන්නේ යනුව මෙය නම් කර තිබෙන්නේ මීට පෙරත් මේ තරඟාවලිය පවත්වා තිබෙනවා සෝබස් පිසේරා කුසලානේ වෙනුවෙන් තමයි මේ තරඟාවලිය පැවැත්වෙන්නේ ඒ වගේම ටෙස් තරඟ දෙක ICC ටෙස්ට් ක්‍රිකට් චුරසාවලියට සමගාමීව තමයි පැවැත්වෙන්නේ කෙසේ වෙතත් මේ දී සකන් කරන්නට ඕනේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කොදෙව් බලධාරීන්ගෙන් සෞඛ්‍ය උපදෙස් පිළිබඳව විමසා සිටිනවා මක්නිසාදයක් පසුගිය මාර්තු මාසෙන් පසුව කිසිදු ජාත්‍යන්තර කණ්ඩායමක් බටහිර ඉන්දිය කොදෙව් සංචාරය කර නැහැ ශ්‍රී ලංකාව තමයි ප්‍රථම වතාවට සංචාරය කරන්නට නියමිත වන්නේ ඒ අනුව මේ කොරෝනා තත්ත්වය පිළිබඳව පූර්ණ වාර්තාවක් ඔවුන් ඉල්ලා තිබෙනවා ඒ පිළිබඳව සලකා බැලීමෙන් පසුව විශේෂ වෛද්‍ය කමිටුවක් විසින් සලකා බැලීමෙන් පසුව තමයි මේ තරඟාවලිය සඳහා අවසන් අවසරය හිමිවන්නේ නමුත් මේ වන විට වාර්තාවන ආකාරයට මේ තරඟාවලිය ඉදිරියට පැවැත්වෙන බව තමයි අපට වාර්තා වන්නේ ඒ අනුව මතුර මේ 2021 වසර තුළ ශ්‍රී ලංකාව ටෙස්ට් ක්‍රිකට් තරඟ 9කට සහභාගී වීමට නියමිතව තිබෙනවා මේ ICC ටෙස්ට් ක්‍රිකට් චුරසාවලියට සමග ගාමීව එළමෙන තුන්වනදා ආරම්භ වන දකුණු අප්‍රිකානු දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයත් සමගින් ඊට අමතරව ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන තරඟාවලිය පිළිබඳව සඳහන් කරනවා නම් එංගලන්ත කණ්ඩායම ජනවාරි මාස මුලදී ශ්‍රී ලංකාවට පැමිණෙනවා ඊට අනතුරුව බංග්ලාදේශයේ පැමිණෙනවා අයර්ලන්තයේ පැමිණෙනවා ඉන්දියාව දකුණු අප්‍රිකාව ස්කොට්ලන්තයේ සහ ඇෆ්ගනිස්තානයේ ශ්‍රී ලංකාවේ තරඟ සංචාරයක නිරත වීමට නියමිතයි 2021 වසරේදී ඒ වගේම 15 වන ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියටත් මෙවර සත්කාරකත්ව ලබා දෙන්නේ ශ්‍රී ලංකාවයි. එනෝ සමස්තයක් ලෙස එක්දින තරඟ 15ක් ඒ වගේම 20x20 තරඟ 12කුත් ශ්‍රී ලංකාව මේ 2021 වසරේදී තරඟ වදිනවා. ඊට අමතරව LPL තරඟාවලියේ දෙවන අදියර පැවැත්වෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පළමු වතාවට සංවිධානය කරන T10 තරඟාවලියත් එළඹෙන දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතයි. මේ අතරතුර ශ්‍රී ලංකාව තමන්ගේ රටින් පිටතදී තරඟාවලිය කිහිපයකටත් සහභාගී වෙනවා. ඒ අනුව ඉතාමත්ම කාර්යබහුල වසරක් ලෙස සඳහන් කරන්නට පුළුවන්. ඒ අනුව නැවතත් සඳහන් කරන්නට ඕනේ මෙවන් කාර්යබහුල වසරක් ගත කරනවා නම් ශාරීරික යෝග්‍යතාව අතිශයින්ම වැදගත් වෙනවා. වේග පන්දිය අවන්නන් වගේම පිටිකරුවන් ඔවුන් තමන්ගේ ශාරීරික යෝග්‍යතාව ඉතාමත්ම ඉහළින් පවත්වා ගැනීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කළොත් පමණයි මේ 2021 වසර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සාර්ථකව ගත කිරීමට හැකියාව ලැබෙන්නේ මදුර.
හොඳයි අපි අවසාන වශයෙන් කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ ICC විසින් දශකයේ සම්මාන ප්‍රදානය කිරීමයි ක්‍රිකට් ක්‍රීඩකයන්ට සහ ක්‍රිකට් ක්‍රීඩිකාවන් සම්බන්ධයෙන් ICC ගෙවුණු දශකයේ ඒ ක්ෂේත්‍රවල ඒ කාණ්ඩවල හොඳම සම්මාන නම් කිරීම නැත්නම් හොඳම සම්මාන පිරිනැමීම පසුගිය දා සිද්ධ කළා. අපි ඒ ගැන රංගන අවසාන වශයෙන් කතා බහ කරමු.
මදුර ඔබ සඳහන් කළ ආකාරයටම ICC දශකයේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ඉන්දියානු නායක විරාට් කොහ්ලි නම් කර තිබෙනවා. යනුව ගාෆිල් සෝබර් සම්මානය හිමි කරගත්තේ විරාට් කොහ්ලි. ඔහු ගෙවුණු දශකයේ තුල සෑම තරඟ රටාවක් තුලදීම ලකුණු 20,396ක් ලබාගෙන තිබෙනවා. ඒ අනුව බොහෝ දෙනාගේ මනාපෙන් ඔහු තමයි මෙම සම්මානයට හිමිකම් කියන්නේ. මේ ප්‍රේක්ෂක මනාපෙන් තමයි ඡන්දයෙන් තමයි මේ සම්මාන පිරිනැමීම සිදු කෙරුණේ. ඒ අනුව විරාට් කොහ්ලි ඒ සම්මානය හිමි කරගන්න අතරතුර ඔස්ට්‍රේලියාවේ ස්ටීව් ස්මිත් ICC ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය හිමි කර ගන්නවා. ඔහු සමත් වෙනවා දශකයක කාලය තුළ ශතක 26ක් සමගින් ලකුණු 7,040ක් වාර්තා කරන්නට. ඒ වගේම විරාට් කොහ්ලිටම තමයි දශකයේ හොඳම එක්දින ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානයක් හිමිවන්නේ. දශකයේ හොඳම 20x20 ක්‍රීඩකයා සම්මානය ඇෆ්ගනිස්තානයේ රෂීඩ් ඛාන් හිමි කර ගන්නවා. තරඟ 48කදී කඩුලු 89ක් විදෙහෙලමින් ඒ වගේම ඔහු පිටිකරුවෙකු ලෙස 20x20 තරඟ රටාවේ ඉහළ දක්ෂතා දක්වන්නට සමත් වුණා. ඒ වගේම දශකයේ ICC ස්පිරිට් ඔෆ් ක්‍රිකට් ඇතිනම් ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය රැකී ක්‍රීඩකයාට හිමි සම්මානය ඉන්දියාවේ හිටපු නායක MS ධෝනිට හිමි වී තිබෙනවා. මේ සම්මානය සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය විවේචන එල්ල කර තිබුණා. ඔහුගේ ක්‍රීඩාවේ ජීව ගුණය රැකී අවස්ථාවන් වලට විරුද්ධ අවස්ථා සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය කරුණු හුවා දක්වමින් මේ සම්මානය ප්‍රශ්නාර්ථයකට ලක් කර තිබුණා. කෙසේ වෙතත් ප්‍රේක්ෂක මනාපෙන් තමයි මේ ආකාරයෙන් මේ සම්මානය හිමි වී තිබෙන්නේ. මීට අමතරව ICC විසින් දශකයේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම නම් කර තිබෙනවා. 11 දෙනෙක් නම් කර තිබෙනවා. එහි නායකත්වය හිමි වී තිබෙන්නේ ඉන්දියාවේ විරාට් කොහලියි මේ කණ්ඩායමට ශ්‍රී ලංකාවේ කුමාර සංගක්කාර නම් කර තිබෙනවා කඩුලු රකින්න ක්‍රීඩකයා ලෙස. ඒ වගේම දශකයේ ICC එක්දින කණ්ඩායමේ නායකත්වය මහේන්ද්‍ර සිං ධෝනිට හිමි තිබෙන අතර ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග මේ කණ්ඩායමේ සාමාජිකත්වය හිමි කරගන්නට සමත් වී තිබෙනවා. ඒ වගේම දශකයේ 20-20 කණ්ඩායමේ සාමාජිකත්වයත් ලසිත් මාලිංගට හිමි වන අතරතුර එහි නායකයා වගේම කඩුලු රකින්න ක්‍රීඩකයා ලෙස ඉන්දියාවේ හිටපු නායක MS ධෝනි නම් කර තිබෙනවා. මෙන්න මේ ආකාරයෙන් තමයි වැඩි බරක් වැඩි ඉඩක් ඉන්දියාවට ලබා දෙමින් මේ ආකාරයෙන් දශකයේ ICC ක්‍රිකට් සම්මාන නිමාවට පත්වන්නේ මදුර.
හොඳයි, ඒ සමගින් අපි අද දවසේ සතියේ ක්‍රීඩා විග්‍රහය නිමාවට පත් කරන්නයි සූදානම් වෙන්නේ. අපිත් සමග සම්බන්ධ වුණේ ශ්‍රී ලංකාවේ සිට ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න. රංගන, අපි ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අපි ලබන සතියේ සිකුරාදා නැවතත් හමුවෙමු ගෙවි ගිය සතියේ ක්‍රීඩා පිටිවල උණුසුම් තත්ත්වය දිස්වා බලන්නට. සුබ සතියන්තයක් ප්‍රාර්ථනා කරනවා.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව ෆලෝ කරන්න.